ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි මේ පින්වතුන් අද දුටු ගැමුණු ආරණ්‍ය සේනාසනෙ මගින් පවත්වන භාවනා වැඩමුළුවේ මේ පැය සඳහා යෙදලා තියෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වන්නේ. එනිසා කවුරුත් තැන්පත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඛතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාර ගතෝ වා ඉතිපටි සංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි මේ පින්වතුන් දැන් මේ සූදානම් වන්නේ අද දවසේ මේ භාවනා වැඩමුළුවේ අවසාන අංකය වෙතටයි. මේ පැයදී අපි සාකච්ඡා කරගත්ත විදිහට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. සෑම භාවනා වැඩමුළුවකම යෝගාවචරයන්ගේ සුතමේ ඥානය වැඩි දියුණු කර ගැනීම සඳහා එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඍජු කර ගැනීම සඳහා සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදිච්ච සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගෙන ඒ දහම් කරුණු වලින් අනුග්‍රහ කරනවා. මේ සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදිච්ච ගිරිමානන්ද සූත්‍රය. අපි භාවනා මේ වෙනකොට භාවනා වැඩමුළු කිහිපයකම මේ ගිරිමානන්ද සූත්‍රය සම්බන්ධ කරගෙන දේශනා කිහිපයක් පවත්වලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන දේශනා මාලාවක් විදිහටයි අපි මේ සූත්‍ර දේශනා සාකච්ඡා කරගෙන ආවේ. ගිරිමානන්ද සූත්‍රය ගැන එහි නිදාන කතාව ගැන බලනකොට සර්වච්ඡන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරනකොට ගිරිමානන්ද කියන ස්වාමින් වහන්සේ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලහ ගිලානෝ හටගත් ආබාධ ඇතිව දුකටපත් වෙලා ගිලන් බවටපත් වෙලා ඉන්නවා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමින් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ බැහැ දැකලා සැප දුක් විමසලා ඇවිල්ලා සර්වජන් වහන්සේ ළඟට වැඩම කරලා සර්වජන් වහන්සේව වන්දනා කරලා පසකින් වාඩි වෙලා සර්වජන් වහන්සේට ආරාධනා කරනවා. මතක් කර සිටිනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ හොඳටම අසනීප පැහැදිලා දුකටපත් වෙලා ගිලන් බවටපත් වෙලා ඉන්නේ. උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් සර්වජන් වහන්සේ වඩිනවා නම් හොඳයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වජන් වහන්සේට මතක් කර සිටිනවා. මේ අවස්ථාවේදී සර්වජන් වහන්සේ දේශනා කරන එහෙනම් ආනන්ද ඔබ ගිරිමානන්ද භික්ෂුව ළඟට ගිහිල්ලා මෙන්න මේ දස සංඥාව දේශනා කරන්න. ඒ අහලා ගිරිමානන්ද භික්ෂුවගේ වාසනීපේ සංසිඳේ කියලා සර්වජන් වහන්සේ මේ දස සංඥාව දේශනා කරන්නට යෙදුණා. දස සංඥා වශයෙන් සඳහන් වෙන්නේ අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මෙන්න මේ කියන සංඥා 10 පිළිබඳව ශරුවචන් වහන්සේ එකින් එකට විස්තර කරන්ට යෙදුණා. ඒ අනුව අපි මේ වෙනකොට භාවනා වැඩමුළු කිහිපයකම අනිච්ච සංඥාව ගැන පැහැදිලි කරා. ඒ වගේම අනත්ත් සංඥාව ගැන පැහැදිලි කළා. ඒ වගේම අසුභ සංඥාව පැහැදිලි කරා. ආදීනව සංඥාව පැහැදිලි කරගත්තා. ඒ වගේම පහාන සංඥාව පැහැදිලි කරගත්තා. අද දවසේ අපිට යෙදිලා තියෙන්නේ මේ විරාග සංඥාව පැහැදිලි කරගන්න. ඉතින් භාවනා වැඩමුළු වලට එක දිගට ආපු අයගේ වැඩිපුර දැන ගැනීම සඳහාත් නොපෙමිණි අයට මුල මතක් කරලා දීම සඳහාත් මම කෙටියෙන් ඒ සාකච්ඡා කරගත්ත අහුගිය සංඥා ටික මතක් කරලා අද දවසේ යෙදිලා තියෙන විරාග සංඥාව පැහැදිලි කරන්නම්. මුලින්ම සර්වච්ඡන් වහන්සේ අනිච්ච සංඥාවසෙන් දේශනා කරේ කතමාචානන්ද අනිච්ච සංඥා මොකක්ද ආනන්ද මේ අනිච්ච සංඥාව කියලා කියන්නේ යම් කිසි මේ ශාසනීය භික්ෂුවක් අරණ්‍යකට හෝ රුක්ක මූලයකට හෝ ශුන්‍යාගාරයකට ගිහිල්ලා ඉතිපටි සංචික්කති මෙසේ නුවණින් විමසා බලනවා සිතා බලනවා රූපං අනිච්චං රූපේ අනිත්‍යයි වේදනා අනිච්චං සංඥා අනිච්චං සංඛාර අනිච්චං විඥානං අනිච්චං මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය නුවණින් විමසා බලනවා කියන එකට අන්න එහෙම නුවණින් විමසමින් වාසය කරන එකට කියන අනිච්ච සංඥාව කියලා. අපි මේ දේශනාවේදී මතක් කරගත්තා කොහොමද මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ කියලා. වර්තමාන වශයෙන් ඇහැ කන නාසය දිව කය මනස පරිහරණය කරනකොට පංච උපාදානස්කන්ධයේ සකස් වෙන ආකාරය ඒ රැස් වෙන ආකාරය අපි මතක් කරගත්තා. ඒ සකස් වෙන පංච උපාදානස්කන්ධය ඒ උපාදාන රැස් නොවන ආකාරයට මේ අනිත්‍ය දක්නාසුලුව වාසය කරන්නේ කොහොමද කියලා අපි මේ දේශනාවේදී පැහැදිලි කරගත්තා. ඊළඟට සර්වජන් වහන්සේ දේශනා කළේ අනත් සංඥාව පිළිබඳව. එතෙන්දි පැහැදිලි කරේ මේ ශාසනීය භික්ෂුවක් අරණ්‍යකට රුක්ක මූලයකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා මෙසේ නුවණින් විමසා බලනවා චක්කුං අනත්තා රූපානත්තා සෝතං අනත්තා සද්ධානත්තා ගහනං අනත්තා ගන්ධානත්තා ජීවහානත්තා රසානත්තා කායෝ අනත්තා පොට්ටබ්බානත්තා මනෝ අනත්තා ධම්මානත්තා මෙන්න මේ කියන ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි අනාත්මව දක්නාසුලුව වාසය කරන එකට අනාත්ම සංඥාව කියලා සර්වචන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ ඇහැ පරිහරණය කරනකොට කන පරිහරණය කරනකොට නාසයේ දිවකය මනස පරිහරණය කරනකොට අපිට ආත්ම සංඥාව ඇති වෙලා තියෙන හැටි අපි පැහැදිලි කරගත්තා. ඒ අනුව කොහොමද මේ හේතුප්‍රත්‍ය සහිතව මේ අනාත්ම දර්ශනය දකින්නේ කියලා අපි මේ දේශනාවේදී අපේ ශක්ති ප්‍රමාණයට සාකච්ඡා කරගත්තා. ඊළඟට අසුභ සංඥාවේදී අපි මතක් කරගත්තේ තෙන්දි සර්වජන් වහන්සේ දේශනා කළේ ඉදානන්ද බික්කු උද්දම් පාදතලා දෝකේශ මත්තකා තච පරියන්තං පුරන් නාන ප්‍රකාරකං අසුචිනෝ පච්චවෙකෙදි පාතලෙන් උඩ හිසෙන් පහළ හැම පිරියම් කර ඇති මේ ශරීරේ නානා ප්‍රකාර අසුචින් පිරිමේ ශරීරේ ප්‍රතිවේක්ෂා කරලා බලනවා කොහොමද අත්තිමස්මින් කායේ කේශාලෝ මානකා දන්තාදි වශයෙන් මේ කයේ කෙස් ඇත ලොම් ඇත නිය ඇත আদি වශයෙන් මේ පිළිකුල් කොට්ටාසයන් මේ ශරීරයේ ඇති බවට නුවණින් විමසා බලන එකට එහෙම නුවණින් විමසා බලමින් වාසය කරන එකට අසුභ සංඥාව කියලා සර්වජන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපි සාකච්ඡා කරගත්ත ආදීනව සංඥාව පිළිබඳව. ආදීනව සංඥාව කියලා සර්වජන් වහන්සේ දේශනා කළේ මේ කයේ තියෙන රෝගයන් හටගන්නා ස්වභාවය. බහු දුක්ඛෝඛෝ අයං කායෝ බහු ආදීනෝ හෝති. මේ කය කියන එක බොහෝ දුක් සහිත තැන. බොහෝ ආදීනව සහිත දෙයක්. මේ කයේ විවිධ ආබාධ හට ගන්නවා විවිධ රෝග හට ගන්නවා ඇහි රෝග කනේ රෝග නාසයේ රෝග, ඒ වගේම පිත්තසෙම කිපීමෙන් ඇතිවෙන රෝග ආදී වශයෙන් සර්වජන් වහන්සේ තන රෝග 48ක් පිළිබඳව නම් වශයෙන් දේශනා කරා. අන්නේ කය තුල හටගන්නා ආබාධ පිළිබඳව, ඒ ආදීනවයන් පිළිබඳව නුවණින් විමසණයකට ආදීනව සංඥාව පිළි කියලා සර්වජන් වහන්සේ දේශනා කළා. ඊළඟට අපි සාකච්ඡා කරගත්තේ පහාන සංඥාව පිළිබඳව. ගියවර වැඩසටහනේදී ඒ ප්‍රහාන සංඥාව පිළිබඳව කතා කරා. ඒකදී සාකච්ඡා කළේ යම්කිසි අකුසල විතර්කයන් හිතට පහළ වෙනවා නම්, uppannan kama vitakkan naadi vaaseeti pajahati vinodeeti bhanti karoti anubhavam gameeti uppannan vyapada vitakkan uppannan vihinsa vitakkan. මෙන්න මේ කියනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදිනකොට ඒ විතර්ක පිළිබඳව කොහොමද අපි කටයුතු කළ යුත්තේ කියන එක තමයි සර්වජන් වහන්සේ ඒ පහාන සංඥාවෙහි දේශනා කළේ. එතනදී දේශනා කළේ එහෙම විතර්කයක් ආවොත් නාදි වාසේති නොඉවසන්න කියනවා. පජහති දුරලන්න කියනවා. විනෝදේති දුරු කරලා දාන්න කියනවා. විහන්ති කරෝති විනාශ කරලා දාන්න කියනවා. අනභවං ගමේති මතු නූපදනා ස්වභාවයට පත් කරන්න කියනවා. අන්න එහෙම හිතේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආවොත් ඒ විතර්ක කෙරෙහි කටයුතු කරන ආකාරය තමයි සර්වජන් වහන්සේ ඒ පහාන සංඥාවේදී දේශනා කළේ. ඉතින් අද දවසේ අපිට සාකච්ඡා කරගන්න තියෙන්නේ මේ විරාග සංඥාව පිළිබඳව. එතනදී සර්වජන් වහන්සේ දේශනා කළේ ඉදානන්ද බික්කු කතමාචානන්ද විරාග සංඥා. මොකද ආනන්ද විරාග සංඥාව කියලා කියන්නේ, ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. මේ ශාසනයේ භික්ෂුව අරඤ්ඤයකට, රුක්කමූලයකට, ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා මිසේ නුවණින් විමසා බලනවා. කොහොමද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාන අයං උච්චතානන්ද විරාග සංඥා. කොහොමද විමසා බලන්නේ? මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, ඒ වගේම සියලු උපදීන් අතහැර දැමීම, ඒ වගේම තණ්හාව ක්ෂය කිරීම, ඒ වගේම විරාගය, ඒ වගේම නිවීම නම් වූ නිබ්බාණය කියන කාරණා ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්තයි ප්‍රණීතයි වශයෙන් සිතා බලන්න, එහෙම නැත්නම් නුවණින් විමසා බලන්න කියන එකයි ඒ විරාග සංඥාවේදී පැහැදිලි කරේ. ඒ කියන්නේ සබ්බ සංඛාර සමතේ තිබෙන්නා වූ ශාන්ත බව, ප්‍රණීත බව නුවණින් විමසා බලන්න. සියලු උපදීන් අතහැරීමේ තිබෙන්නා වූ ශාන්ත බව, ප්‍රණීත බව නුවණින් විමසා බලන්න කියන එක. ඒ වගේම තණ්හාව ක්ෂය කිරීමේ තිබෙන්නා වූ ශාන්ත බව, ප්‍රණීත බව නුවණින් විමසා බලන්න. ඒ වගේම නොයල්ම නම් වූ විරාගයේ තිබෙන්නා වූ ශාන්ත බව, ප්‍රණීත බව නුවණින් විමසා බැලීම. ඒ වගේම නිවීම නම් වූ නිබ්බාණයේ තිබෙන්නා වූ ශාන්ත බව, ප්‍රණීත බව විමසා බලනවා කියන එකට තමයි විරාග සංඥාව කියලා සර්වජන් වහන්සේ දේශනා කළේ. මේ විරාග සංඥාවේදී සඳහන් කරපු සබ්බ සංඛාර සමත, සබ්බෝ පදිපටි නිස්සග්ග, ඒ වගේම තණ්හක්ඛය, විරාග, ඒ වගේම නිබ්බාන කියන මේ වචනවල අර්ථ ටික මුලින්ම අපේ ශක්ති ප්‍රමාණයට පැහැදිලි කරගනිමු. එතනදී සර්වජන් වහන්සේ මේ විරාග සංඥාවට පෙන්වා වදාලේ මේ නිවනේ තිබෙන්නා වූ ශාන්ත ප්‍රණීත භවයේ හිත පිහිටවා ගන්න, එහෙම නැත්නම් ඒ ගැන සිහිපත් කර ගන්න කියන කාරණාව. එතනදී සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, ශාන්තයි ප්‍රණීතයි. මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? සර්වජන් වහන්සේ විවිධ අවස්ථාවල එක එක පරයායන්ගෙන් එක එක ක්‍රම වලින් මේ සංස්කාර අර්ථ දක්වලා විග්‍රහ කරලා තියෙනවා. සබ්බ සංකාර කියන තැන සියලු සංස්කාර අඩංගු වන ආකාරයට විග්‍රහ කළොත් මේ සංස්කාර හතර ආකාරයකට බෙදන්න පුළුවන්. සංඛත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණක සංකාර, අයෝග අபிසංකාර කියලා. උදාහරණයක් අරගෙන පැහැදිලි කරොත්, ඇසිගිරි පිටට රූපයක් එන අවස්ථාව ගැන හිතනද, ඇහැ හොඳට තියෙනවා නම්, නිරෝගී නම්, චක්කු ප්‍රසාදය හොඳට තියෙනවා නම්, ඇසිගිරි පිටට රූප ඇවිල්ලා තියෙනවා නම්, විඥානේ එයින්ම නිපන් යොමු වීමක් තියෙනවා නම්, චක්කු විඥානේ පහළ වෙනවා. ඒ අවස්ථාවේදී මේ කියන්නේ පෙනෙන මට්ටම, විපාක මට්ටමයි මේ කියන්නේ. තාම ඇස් ඉදිරි පිටට රූපේ ඇවිල්ලා අපිට පෙනෙන මට්ටම. කිසි දෙයක් දැනගන්නවා කියන කාරණාව නෙමෙයි. දැන් පුංචි ළමයෙක් ගැන හිතනද, ඉපදිලා දවස් කිහිපයක් ඉන්න ළමයෙක්, එයාටත් මේ ලෝකේ දේවල් පේනවනේ. හැබැයි ඒවා හඳුනා ගන්න බෑ, දැනගන්න බෑ, දැනෙන්නේ නෑ මොනවද කියලා. පෙනෙන මට්ටමක් තියෙනවනේ, අන්නේ මට්ටම. අන්න ඔතනදී සංස්කාර දෙකක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද පළවෙනි සංස්කාරය? සංඛත සංකාර. මේ ඇහැ කියන එකයි රූපය කියන එකයි, එහෙම නැත්නම් වර්ණ රූපය කියන්න පුළුවන්. අන්න ඒ දෙකට කියනවා සංඛත සංකාර කියලා. යම්පිසි ද්වයම් පටිච්ච විඥාන, දෙකක් නිසා තමයි විඥානේ පහළ වෙන්නේ. ඇහැයි රූපයයි නිසා තමයි විඥානේ පහළ වෙන්නේ. ඒකට කියනවා චක්කු විඥානය කියලා. එතකොට ඒ විඥානේ, එහෙම නැත්නම් ඒ සිත පහළ වෙන්නේ ඒ ආයතනවල. එතකොට ඒ සිතත් එක්කම පහළ වෙනවා වේදනා, සංඥා, චේතනා, පස්ස මානසිකාර කියන නාම ධර්ම ටික. මෙන්න මේ විඥානයත්, විඥානේ නිසා පහළ වෙච්ච චෛතසික ධර්ම ටිකත්, ඒ ටිකට කියනවා අபிසංකත සංකාර කියලා. ඒතර සංඛාර වර්ග දෙකක් මේ පෙනෙන මට්ටම තුල අපිට සකස් වෙලා තියෙනවා. ඊළඟට මේ පෙනෙන දේ දැනගන්නකොට, පෙනෙන දේවල් දැනගන්නකොට අපි චේතනා පහළ කරලා හිතීම්, කීම්, කිරීම් කරනවා. ඇසිදිරි පිටින රූපේ ආරම්භය හිතීම්, කීම්, කිරීම් කරනකොට ඔන්න කර්ම රැස් වෙනවා. ඒකට කියනවා අபிසංකරණක සංඛාර. මේ කෙනා මේ පෙනෙන මට්ටම තුල ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා චේතනා පූර්වකව හිතීම්, කීම්, කිරීම් කරලා පුඤ්ඤාභි සංස්කාර, පින්පැත්තේ සංස්කාර කරනවා. අපුඤ්ඤාභි සංස්කාර, පව්පැත්තේ සංස්කාර කරනවා. ආනිඤ්ඤාභි සංස්කාර, නොසෙල් වෙන සමාධිය ආදී වශයෙන් ඒ සංස්කාර සකස් කර ගන්නවා. මෙන්න මේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිඤ්ඤාභි සංස්කාර සකස් කර ගන්න එකට කියනවා අபிසංකරණක සංකාර කියලා. එතකොට මේ කෙනා ඒ වර්තමාන අරමුණ ඇත්ත ඇති හැටිය පිරිසිඳ නොදන්නාකම නිසා මේ සංස්කාර ඇති කරගත්තේ. ඊළඟ සංස්කාරය තමයි පයෝගාභි සංකාර කියන එක. පයෝගාභි සංකාර කියලා කියන්නේ මේ කෙනා ඒ අරමුණේ ඇත්ත ඇති හැටිය පිරිසිඳ දකිනවා. යථාභූත වශයෙන්ම සම්මප්‍රඥාවෙන් දකිනවා. අන්න එහෙම දැක්කට පස්සේ කර්මක්ෂය කිරීම පිණිස පවතින ඇත්ත ඇති හැටිය දකිනකොට එයාගේ කර්මක්ෂය වෙනවා. මතු කර්ම රැස් වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්වභාවය දකිනවා. අන්න එතකොට ඒ සංස්කාරයන්ගේ සංසිඳීමට ලක් වෙනවා. ඒ පයෝගාභි සංස්කාර සකස් වෙන්නේ මාර්ගඵල සිත්වල. මෙන්න මේ ආකාරයට ඒ සංස්කාර කියන කොටස සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙනවා නම් යම් තැනක, අන්න ඒකට කියන සබ්බ සංඛාර සමත කියලා. අන්නේ සබ්බ සංඛාර සමතේ ශාන්තයි ප්‍රණීතයි කියන එක මෙනෙහි කරන්න කියන, හිතා බලන්න කියනවා. අන්න ඒකයි විරාග සංඥාව කියන්නේ. ඊළඟට කියනවා සබ්බු පදිපටි නිස්සග්ග. ටිකක් අමාරු වචන වෙන්න ඇති. තේරෙන්නේ නැති වෙන්නත් ඇති සමහර විට ගැඹුරු කාරණා ධර්මයේ තියෙන. නමුත් මේ කොටසේ තියෙන හින්දා මම විස්තර කරනවා. සබ්බූපදීපටි නිස්සග්ග කියන්නේ සියලු උපදීන් අතහැර දැමීම කියන කාරණාව. මොනවද මේ උපදීන් කියලා කියන්නේ? නිකන් සරලව කිව්වොත් යමක් කමක් කියලා අපිට තියෙන්නේ උපදී සම්පත්. ඒ කියන්නේ මමත්වයේ ගොඩනගෙනා වූ තමන්ට තිබෙන තන් රිදී මිල මුදල් වතු පිටියාන වාහන මේවට සාමාන්‍ය අර්ථයෙන් උපදී කියලා කියන්න පුළුවන්. ධර්මයේ උපදී පස් ආකාරයකට බෙදෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, ස්කන්ධ උපදී, කාම උපදී, ක්ලේශ උපදී, ස්කන්ධ උපදී, අභිසංකාර උපදී කියලා හතරකට බෙදෙන්නේ. එතකොට මේ උපදී හතර පැහැදිලි කරගත්තොත් කාම උපදී කියලා කියන්නේ අපි පහුගිය දේශනාවලත් මතක් කරා මේ කාමයේ කියන එක ගැන පැහැදිලි කරගත්තා. ඒ කියන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් කියන මේ පංචායතනයන්ගෙන් අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාම ගුණ පහක් තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, ඒ වගේම නාසයට ගඳ සුවඳ, දිවට රසයන්, කයට ස්පර්ශ. මේවට කාමය කියලා කියන්නේ නැහැ. මේවා කාම ගුණ. මෙන්න මේ කාම ගුණ ආරම්භය කෙනා කෙනාගේ හිතේ තියෙන සංකල්ප රාගයට කියන කාමය කියලා. එතකොට බාහිර තියෙන වස්තු නෙමේ කාමය කියලා කියන්නේ. කෙනා කෙනාගේ මනසේ හටගත් සංකල්ප රාගයකුයි කාමය කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිශස්ස කාම. මෙන්න මේ කාමයන් නිසා අපිට මමත්වයක් ගොඩ නැගිලා තියෙනවා. මම මේ ටිකට කියනවා කාම උපදී කියලා. සංකල්ප රාග නිසා සකස් වෙච්ච උපදීන්. ඊළඟට ක්ලේශ උපදී කියලා කියන්නේ කෙලෙස් වලටම නම. කෙලෙස්. කෙලෙස් සාමාන්‍යයෙන් ඔය පහු කාලින ගොනු කරලා තියෙනවා 1500ක් වශයෙන්. මෙන්න මේ කෙලෙස් වලටත් උපදී කියලා කියනවා. මමත්වයේ ගොඩනගෙන තැනක්. ඊළඟට ඛණ්ඩ උපදී, ස්කන්ධ උපදී. ඒ වගේම පංච උපාදාන ස්කන්ධෙට, පංචස්කන්ධයටත් කියනවා මේ උපදීන් කියලා. ඇහැ පරිහරණය කරනකොට, කන පරිහරණය කරනකොට, නාසයේ දිව කය මනස පරිහරණය කරනකොට මේ ස්කන්ධ පරිහරණය කිරීමක්, මේ උපදී පරිහරණය කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඊළඟට කියනවා අபிසංඛාර උපදී කියලා. ඒ කියන්නේ කුසල් අකුසල් කර්ම මේවත් උපදී. දැන් අපි පින් කරත් පව් කරත් ඒවත් උපදී වශයෙන් තමයි ගොනු වෙන්නේ. එතකොට මෙන්න මේ කියනා වූ සියලු උපදීන් අතහැර දැමීමක් තියෙනවා නම් අන්න ඒක ශාන්තයි ප්‍රණීතයි කියලා සංඥාව ඇති කරගන්න එකට තමයි මේ විරාග සංඥාව කියලා කියන්නේ. එහි ශාන්ත ප්‍රණීත භාවය නුවණින් විමසා බලන්න කියන එක. එතකොට පුංචි කතාවක් කිව්වොත් කට්ටියටම ටිකක් නිදිමත හින්දා නිකන් අතහැර දැමීම කියන එකට මේ මසුරු කෝෂියේ සිටානන්ගේ කතාව අහලා තියෙනවද? ඉස්සර ඉඳලා තියෙන ඔන්න මසුරු කෝෂියේ සිටානන් කියලා මේ දවසක් හිතිලා තියෙනවා මේ කැවුම් කණ්ඩ. ඉතින් මේ කාටවත් දෙන්නේ නැතුව කැවුම් කණ්ඩ ඕනකමට උඩු මහන්තලාවට ගිහිලා තියෙනවා කැවුම් හදන්න අවශ්‍ය බඩු බාහිර එකතු කරගෙන. ඉතින් මේ අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේ දැකලා ඉරියෙන් එතනට වඩිනවා. ඉතින් නෝනත් එක්ක තමයි කැවුම් හදන්නේ. ඒ අවස්ථාවේදී දැන් කරන්න දෙයක් නැහැ. මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. මේ පුංචි කැවුමක් එහෙනම් දෙන්න ඕනේ කියලා පොඩ්ඩක් අරගෙන අර ඡාත්‍යෙට දානවා. එතකොට මේක ලොකු කැවුමක් වෙනවා. ඊට පස්සේ මේක දීලා හරියන්නේ නැහැ කියලා තව පුංචි එකක් දානවා. ඒකත් ඊට වඩා ලොකු වෙන පටන් ගන්නවා. කොහොම දානකොට ඔක්කොම ලොකු වෙලා. දැන් මොකද කරේ? අතනින් එකක් එහෙනම් එකක්වත් දීලා මේ ශාංශ පිට කරන්න ඕනේ කියලා අර කැවුමක් ගන්න යනකොට මේ ඔක්කොම එකට ඇලිලා කැවුම් වැලක් හැදිලා. දැන් කරගන්න දෙයක් නැහැ නේ තමයි. සියල්ලම අතහැරලා දාන්න වෙනවා. ඉතින් මොකද කරේ? ඊට පස්සේ අර නෝනායි මහත්තයයි මේ දෙන්නම එකතු වෙලා අර කැවුම් වල ඇද්ද එකක් ගලව ගන්න පුළුවන්ද කියලා වන්න. ඉතින් වෙහෙසටපත් වුණා විතරයි එකක්වත් ඒ කැවුම් ගලව ගන්න බැරි වුණා. ඉතින් බැරිම තැන මොකද කරේ? එහෙනම් මේ සියල්ලම දීලා දාන්න ඕනේ කියලා අතහැරලා දැම්මා. අන්න ඒ වගේ මේ සියලු උපදී සියල්ල අතහැරිච්ච තැන තිබෙනා වූ ශාන්ත ප්‍රණීත භාවයේ හිත පිහිටවන්න කියන එක තමයි සබ්බූපදීපටි නිස්සග්ගෝ. ඒක ඒතං සන්තං ඒතං පණීතං. ඒ ශාන්තයි ප්‍රණීතයි සර්වචන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට තණ්හක්ඛය. තණ්හක්ඛය කියන එකත් තණ්හාව ශේ කිරීම කියන එකත් ශාන්ත ප්‍රණීත කාරණාවක්. මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? යායන් තණ්හා පෝනෝ බයිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. පෝනෝ බවිකා මේ තණ්හාවට නම් තුනක් සර්වචනාහි දේශනා කරන පුනර්භවය ඇති කරන්න. පෝනෝ බවිකා නන්දි රාග සහගතා සතුටු වීම ඇලීම ඇති කරන නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනි ඒ ඒ තන සතුට වෙනවා. තණ්හාවේ ස්වභාවය යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනි සේයති දං. කුමන තණ්හාවක්ද? කාම තණ්හා. කාමයේ පිළිබඳ ආශාව පහළ වෙනවා. භව තණ්හා. භවයේ පිළිබඳ විභව තණ්හා. විභවයේ පිළිබඳව. කාමයේ කියන්නේ ඉස්සෙල්ලා අපි කතා කරපු මේ පංචකාම ගුණ ආරම්භය සංකල්ප රාගයට තියෙන ආශාව කාම තණ්හාව කියලා කියනවා. ඊළඟට භව තණ්හාව කියලා කියන්නේ සාස්වත දෘෂ්ටියේ පැත්තෙන් මේ භවය උසස් කරන්න, භවයේ පවත්වන්න ඇතිවන්නා වූ තණ්හාව. ඒ වගේම විභව තණ්හාව කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටියට බර වෙච්ච මේ භවය නැවැත්ම කරන්න ඇති තණ්හාව. මෙන්න මේ තණ්හාව තුන් ආකාරයකින් සර්වජන් වහන්සේ දේශනා කරනවා. ආධ්‍යාත්මික ආයතන හයත් මේ තණ්හාව පිහිටනවා. ඒ වගේම එතකොට 6 වරක් 3 18යි. ඒ වගේම බාහිර ආයතන හයත් මේ තණ්හාව පිහිටනවා. එතනත් 6 වරක් 3 18යි. එතකොට ඔක්කොම 36යි. ඒ වගේම කාල 3ෙන් වැඩි කරපුවාම 36, 3ෙන් වැඩි කරපුවාම 108 වාරයක තණ්හා වේදෙනවා කියලා ගණනය කරලා පහු කාලිනව දක්වලා තියෙනවා. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේදී සවචනහන්සේ දේශනා කරනවා මේ තණ්හාව කොහෙද උපදින්නේ? කොහෙද මේ තණ්හාව බැසගෙන සිටින්නේ? කොහෙද මේ තණ්හාව නිරුද්ධ වෙන්නේ, ප්‍රහීන වෙලා යන්නේ කියලා. එතෙන්දි සර්වජන් වහන්සේ දේශනා කරනවා සාකෝ පනීසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. කොහෙද මේ තණ්හාව උපදින්නේ? කොහෙද මේ තණ්හාව බැසගෙන සිටින්නේ කියලා. එදින්දි සර්වචන් වහන්සේ දේශනා කරන යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසේ තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති. යමක් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක්ද මధుර ස්වභාවයක්ද අන්නෙහි තණ්හාව උපදින්නේ, අන්න එතනයි තණ්හාව බැසගෙන සිටින්නේ, පිහිටා සිටින්නේ කියලා. ඊළඟට සර්වචන් වහන්සේ මතක් කරනවා කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මොනවද මේ පිය රූප සාත රූප කියලා? අනේ ඊළඟට තණ්හාව උපදින පිහිටා සිටින තැන් පෙන්වනවා සර්වජන් වහන්සේ. චක්කුම්බික්කවේ පිය රූපං සාත රූපං එත්තේසේ තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති. මේ ඇහැ කියන්නේ පිය රූප සාත රූප දෙයක්. අනේ ඇහි තණ්හා උපදින්නේ, තණ්හාව බැසගෙන සිටින්නේ. ඒ වගේම සෝතං බික්කවේ පිය රූපං සාත රූපං මේ කන කියන එකත් පිය ස්වභාව ඇති, මధుර ස්වභාව ඇති තන. අනෙහි තණ්හාව උපදින්නේ, තණ්හාව බැසගෙන සිටින්නේ කියලා. ඊළඟට නාසය, දිව, කය, මන කියන මේ ආධ්‍යාත්මික ආයතන 6 පෙන්නනවා. මේ ආධ්‍යාත්මික ආයතන 6යි මේ තණ්හාව උපදින්නේ, තණ්හාව නිරුද්ධ වෙන්නේ කියලා. ඊළඟට ආයමත් පෙන්නනවා බාහිර ආයතන 6 පිළිබඳව. රූපං භික්කවේ පිය රූපං සාත රූපං එත්තේසේ තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියලා. රූපේ කියන එකේ, රූපේ කියන එකත් පිය ස්වභාව ඇති, මధుර ස්වභාව ඇති දෙයක්. එහි තණ්හා උපදින්නේ, බැහැගෙන ඉන්නේ. ඒ වගේම ශබ්දේ කියන එකත්, ඒ වගේම ගන්ධය කියන එකත්, ඒ වගේම රසය කියන එකත්, ඒ වගේම පහස කියන එකත් ඒ වගේම ධර්මාරම්මන කියන එකත් ඊළඟට සර්වචනාංශයේ දේශනා කරනවා චක්කු සම්පස්සේ තණ්හාව පිහිටනවා උපදිනවා ඒ වගේම සෝත සම්පස්සේ ස්පර්ශ හය පිළිබඳවයි කියනවා චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ඝාන සම්පස්සේ ජීවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ වශයෙන් ඊළඟට සර්වචනාංශයේ දේශනා කරන චක්කු සම්පස්සජා වේදනා මේ වේදනා හයත් තණ්හාව උපදිනවා තණ්හාව බැසගෙන සිටිනවා කියලා චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා වශයෙන් ඊළඟට සර්වචනාංශයේ දේශනා කරන රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා මෙන්න මේ සංඥා හය තුලත් ඒ තණ්හාව උපදිනවා තණ්හාව බැහැගෙන සිටිනවා කියලා ඊළඟට රූප සංචේතන ශබ්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන ධම්ම සංචේතන මේ සංචේතන හය තුලත් තණ්හාව උපදිනවා තණ්හාව බැසගෙන සිටිනවා කියලා ඊළඟට රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා එතන තණ්හා වශයෙන් මේ තණ්හා උපදිනවා තණ්හාව බැසගෙන සිටිනවා කියලා සර්වඥාසි දේශනා කරනවා ඊළඟට රූප විතක්ක ශබ්ද විතක්ක ගන්ධ විතක්ක ඒ වගේ විතක්ක හය පිළිබඳවත් කියනවා ඊළඟට විචාර හය පිළිබඳවත් කියනවා රූප විචාර සද්ද විචාර ගන්ධ විචාර ආදී වශයෙන් ඒ සියලු තන්ම තණ්හාව බැසගෙන සිටින තණ්හාව උපදින තන් වශයෙන් සර්වචන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ඒ තන බැසගෙන සිටින තන්වලමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ කියලා සර්වචන් වහන්සේ ඊළඟට කියනවා කොහෙද මේ තණ්හාව ප්‍රහීණ වෙන්නේ නිරුද්ධ ස්වභාවයටපත් වෙන්නේ කියලා ඒත් පෙන්නනවා ඇහි තමා තණ්හාව නිරුද්ධ වෙන්නේ ප්‍රහීණ ස්වභාවයටපත් වෙන්නේ කන්නේ නාසයේ දිවේ කයේ මනසේ ආදී වශයෙන් අර කියපු හය හය ගානේ කියපු ආධ්‍යාත්මික ආයතන හයත් ඒ වගේම බාහිර ආයතන හය තුලත් ඒ වගේම ස්පර්ශ හය තුලත් ඒ වගේම වේදනා හය තුලත් ආදී වශයෙන් මෙන්න මේ ඒ තනයි තණ්හාව නිරුද්ධ වෙන්නේ තණ්හාව ප්‍රහීණ වෙන්නේ කියලා සර්වඥාසි දේශනා කරා අන්‍ය ආකාරයට තණ්හාව ෂේ වුණොත් තණ්හක්ඛය කියන මට්ටම ශාන්තයි ප්‍රණීතයි කියලා සඤ්ඤාව ඇති කරගන්න එකට සර්වචන් වහන්සේ දේශනා කරනවා විරාග සඤ්ඤාව පැත්තෙන් ඊළඟට සර්වචන් වහන්සේ දේශනා කරන්නේ ඒතං සන්තං ඒතං පනීතං විරාගෝ විරාගයේ පිළිබඳව මොකද්ද මේ විරාගය කියලා කියන්නේ නොවැල්ම කියන කාරණාවට විරාගය කියලා කියන්නේ නොවැලීම නොවැලීමට ආසන්නම කාරණාව තමයි නිබ්බිදාව යමක නිබ්බිදා ස්වරූපේ ඇති වෙන්නේ එහි ආදීනව දැක්කොත් යමක ආදීනව දකිනවා නම් ඇත්ත ඇති හැටිය යමක දකිනකොට එයාට නිබ්බිදාව පහළ වෙනවා ඇත්ත ඇති හැටිය වශයෙන් යාට පෙනෙන්නේ ආදීනව ටිකයි අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අයන් ලෝකේ ආදීනව සම්මා දර්ශනය යථාභූත ඥාන දර්ශනය නිසා නිබ්බිදාව පහළ වෙනවා නිබ්බිදාව පහළ වුණොත් තමයි විරාගය පහළ වෙන්නේ අන්නේ විරාගය කියන ස්වභාවයත් ඒතං සන්තං ඒතං පනිතං යත් සාන්තයි ප්‍රණීතයි කියලා සර්වචනාසි දේශනා කරනවා ඊළඟට නිබ්බාණ නිවන කියන එකේ සාන්ත ප්‍රණීත බව හිතලා බලන්න කියනවා මොකද්ද මේ නිවන කියලා සර්වචනාසි දේශනා කරන්නේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ රාගේ සම්පූර්ණයෙන්ම ෂය වෙනවනම් ද්වේෂේ සම්පූර්ණයෙන්ම ෂය වෙනවනම් මෝහේ සම්පූර්ණයෙන්ම ෂය වෙනවනම් එකට කියනවා නිබ්බාණ කියලා අන්නේහි තියෙන ශාන්ත ප්‍රණීත භාවය ගැන සිතා බලන්න කියන එකටයි ඒ විරාග සංඥාවෙදි සර්වචන් වහන්සේ දේශනා කරේ. මේ පද ඔක්කොම එකතු කරලා තමයි අර මුලින් කියපු ඒතං සන්තං ඒතං පනිහිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණ. මෙන්න මේක තමයි විරාග සංඥාව වශයෙන් සර්වචන් වහන්සේ දේශනා කළේ. ඉතින් අමාරු වචන ටිකක් වුණාට ශාසනයේ කෙලවර මාර්ථයේ අර්ථය පිළිබඳව ශාන්ත ප්‍රණීත භාවයේ නුවණින් විමසා බලන්න කියන කාරණාව ගැඹුරුයි. නමුත් අපි දැනගෙන හරියෙන්න ඕනේ සුතමේ වශයෙන් හරි. එතකොට අපි මේ සූත්‍රය ගැන නැවත හැරිලා බලමු. දැන් ගිරිමානන්ද ස්වාමින් වහන්සේ හොඳටම අසනීප තත්වෙන් ඉන්නේ. දුකටපත් වෙලා ගිලන් බවට පත්වෙලා නින්නේ. ඒ අවස්ථාවේදී තමයි සර්වජන් වහන්සේ කියන්නේ මේ දස සංඥාව මතක් කරලා දෙන්න කියලා. මුලින්ම සර්වජන් වහන්සේ දේශනා කරේ අනිච්ච සංඥා අනත් සංඥා. විදර්ශනාව පැත්තෙන් මේ අනිච්චානුපස්සීව කොහොමද වාසය කරන්නේ? අනත්තානුදර්ශීව කොහොමද වාසය කරන්නේ කියලා මේ සංඥා දෙක පැහැදිලි කරා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කයේ හටගත් දුක් වේදනාව නිසා, ඒ රෝගාබාධ තත්ත්වය නිසා ඒ කයේ තියෙන ආශාව දුරු කරගන්න අසුභ සංඥා ඊළඟට සර්වජන වහන්සේ දේශනා කළා. යම් හේකින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒ රෝගාබාධය නිසා, ඒ ආදීනවේ නිසා හිතේ යම් කිසි චිත්ත දරතයක්, කාය දරතයක් හෝ චිත්ත දරතයක් හෝ තියෙනවා නම් ඒක දුරු කරගන්න ආදීනවයක් මේ කියන එක මතක් කරලා දුන්නා. මේ කයේ විවිධ ආබාධ හැට ගන්නවා කියලා. ඊළඟට සර්වජන වහන්සේ ප්‍රහාණ සංඥාවයි මතක් කරේ. යම් හේකින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ හිතේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වැඩෙනවා නම්, බොහෝ විට අසනීප හැදුනහම බොහෝ විට ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තමයි පහළ වෙන්නේ. තමන් පිළිබඳවත් තරහ එනවා, අනිත් අය පිළිබඳවත් තරහ එනවා. ඇයි මට මේ දුක ආවේ? ඇයි මට මේ ලෙඩේ හැදුනේ ආදී වශයෙන්. එතකොට එහෙම විතර්කයක් හිතේ පහළ වෙනවා නම් අන්න ප්‍රහාණ සංඥාව පැහැදිලි කරනකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ හිත ටිකක් සංසිඳිනවා. දැන් ඔන්න එහෙම ඉන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට විරාග සංඥාව දේශනා කරනකොට මෙන්න මේ වගේ තැනක සාන්ත ප්‍රණීත භවයේ හිත පිහිටවන්න කියනකොට අර වේදනාවෙන් අර කයේ තියෙන අපහසුතාවය, ඒ රෝගයේ තියෙන අපහසුතාවය හිත මෑත් කරලා අර සාන්ත ප්‍රණීත භාවයේ හිත පවත්වන්න සර්වචනාසී සංඥාවක් ඉදිරිපත් කරනවා, විරාග සංඥාව වශයෙන්. අන්න ඒක තමයි එතන දේශනා කරේ. ඉතින් සාමාන්‍යයෙන් හිතලා බලන්න, අපි සාමාන්‍ය ලෝකේ ගත කරන කෙනා, එහෙම නැත්නම් සත්පුරුෂයන් දැකලා නැති, සද්ධර්මය අහලා නැති කෙනා, ඒ අයත් සාන්ත ප්‍රණීත තත්ත්වවල හිත පවත්වනවා. තමන්ට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ අයගේ හිත පවත්වන මේකයි සාන්ත, මේකයි ප්‍රණීත කියලා. හැබැයි හිත පවත්වන තැනයි සර්වජන් වහන්සේ හිත සාන්තයි ප්‍රණීතයි කියලා පවත්වන්න කියන එක, මානසිකාරය කරන්න කියන එක, නුවණින් සලකා බලන්න කියන එකයි දෙපැත්ත. සාමාන්‍ය කෙනා සාන්ත ප්‍රණීත කියලා අනිවාර්යයෙන්ම හිතන්නේ සංස්කාරයන් රැස් වෙන තැනක් ගැනමයි. සාමාන්‍ය කෙනා සාන්තයි ප්‍රණීතයි කියලා හිතන්නේ මේ උපදීන් රැස් වෙන තැනක් ගැනමයි. සියලු උපදීන් අතහැරීමක් ගැන නෙමෙයි, සියලු උපදීන් රැස් කරන තැනක් ගැන. සාමාන්‍ය කෙනා සාන්තයි ප්‍රණීතයි කියලා කියනවා නම් කියන්නේ තණ්හාව ෂය වෙන තැනක සාන්ත ප්‍රණීත භාවයේ නෙමෙයි, තණ්හාව රැස් වෙන තැනක සාන්ත ප්‍රණීත භාවයේ. සාමාන්‍ය ලෝකයා සාන්තයි ප්‍රණීතයි කියලා කියනවා නම් කියන්නේ නොඇලිච්ච තැනක සාන්ත ප්‍රණීත භාවයේ නෙමෙයි, ඇලෙන තැනකම සාන්ත ප්‍රණීත භාවයක්. සාමාන්‍ය ලෝකයා සාන්තයි ප්‍රණීතයි කියලා කියනවා නම් කියන්නේ රාගය සම්පූර්ණයෙන්ම ෂය කරපු තැනක, ද්වේෂය සම්පූර්ණයෙන්ම ෂය වෙච්ච, මෝහය සම්පූර්ණයෙන්ම ෂය වෙච්ච තැනක සාන්ත ප්‍රණීත භාවයේ නෙමෙයි, රාග ද්වේෂ මෝහ වලින් යුක්ත තැනක සාන්ත ප්‍රණීත භාවය කතා කරන්නේ. ඉතින් ඕකයි සාමාන්‍ය ලෝකයයි සර්වජන් වහන්සේ සාන්ත ප්‍රණීත භාවයේ හිත පවත්වන්න කියලා කියන කාරණා දෙකේ වෙනස. ඉතින් අර වගේ ගිලන් වෙලා ඉන්න ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒ ආබාධයේ සංසිඳෙන්න මේ දස සංඥාව අහලා ඉවර වෙනකොට හේතුවක් කාරණාවක් වුණා. ඉතින් දැනට අපි විරාග සංඥා වෙනකන් කතා කරා. ඉදිරියට කතා කරන්න තියෙනවා නිරෝධ සංඥාව, ඒ වගේම සබ්බ ලෝකේ අනබිරත සංඥාව, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාව, ආනාපාන සති කියන මේ ඉතුරු සංඥා ටිකත් අහලා ඉවර වෙනකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අරතරම් අසනීපෙන් ඉඳලත් ඒ අසනීපේ සංසිඳුණා කියලා සඳහන් වෙනවා. ඉතින් දැන් අපි දැනගන්න ඕනේ මේ විරාග සංඥාව තුළින් මේ තරම් ගැඹුරු අර්ථයක්, මේ තරම් ශාසනීය ගැඹුරු පද ටිකක් පැහැදිලි කරගත්ත එක කොහොමද අපේ ජීවිතයට මේ භාවනා කරන යෝගාවචරේ සාමාන්‍යයෙන් හෝ මේ ගැන ප්‍රතිපදාවේ ගමන් කරනකොට දැනගන්නේ, කොහොමද අපි භාවනා කරන්නේ, ඒ මට්ටමට හිත ගන්න කියලා සාමාන්‍යයෙන් සරල විදිහට පැහැදිලි කරගත්තොත් මේ විරාග සංඥාවේ ප්‍රධානාර්ථය දෙන්නේ විරාග පදයට. ඒ නිසා අපි මේ විරාග පදේ එක මෙතන කතා කරොත් විරාග කියලා කියන්නේ නොඇලීම. විරාගයට ආසන්නම කාරණාව තමයි නිබ්බිදාව, කලකිරීම. කලකිරීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි එදින්දා විවහාරයේ පවත්වන අනේ අනිච්ඡං කියලා මූණ අත ගහගෙන ඉන්න කලකිරීමක් නෙමෙයි. නුවණින් ඇත්ත ඇති හැටිය දැකලා මේ ලෝකයේ පිළිබඳ උපාදානස්කන්ධ පිළිබඳ ආයතන පිළිබඳ කලකිරෙනවා. අන්නේ නිබ්බිදාවට ආසන්නම කාරණේ වෙන්නේ සම්මා දර්ශනේ, යථාභූත ඥාන දර්ශනේ, ඇත්ත ඇති හැටි දකිනවා. ඔව්, ඇත්ත ඇති හැටි දකිනවා කියලා කියන්නේ ආදීනව ටික. ආදීනව කියලා කියන්නේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම. යමක අනිත්‍ය ස්වභාවයේ, දුක් ස්වභාවයේ, විපරිණාම ස්වභාවයේ දකිනකොට, ඒ ආදීනව ටික දකිනකොට එයාට නිබ්බිදාව පහළ වෙනවා. ඒ නිබ්බිදාව ආසන්න කාරණාවක් වශයෙන් විරාගය හිත පිහිටනවා. මේකට ධාතු විභංග සූත්‍රයේදී සර්වජන් වහන්සේ ලස්සනට පෙන්නනවා. ඒකේ කොටසක් අරන් මම විස්තර කරන මේ ධාතුන් පිළිබඳව අරගෙන මේ විරාගය පිළිබඳ සර්වජන් වහන්සේ දේශනා කරපු හැටි, සම්මා දර්ශනයත් එක්ක විරාගය පහළ වෙන හැටි සර්වජන් වහන්සේ දේශනා කරනවා. එතන පටන් ගන්නකොටම සර්වජන් වහන්සේ දේශනා කරනවා, චිදාතුරෝ අයම් බික්කු පුරුෂෝ, මේ පුරුෂයා එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ කියන දෙපාර්ශ්වයම හැදිලා තියෙන මේ ධාතු හයකින්. පෙන්නනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු කියන මේ හයෙන් තමයි මේ කෙනෙක් හටගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ එකින් එකට මේ ධාතුන් පිළිබඳව පෙන්නනවා. හිත විරාග ස්වභාවයට පත්වන ආකාරයට සර්වචනාංශේ බොහෝම පැහැදිලි අන්දමින් පෙන්වුවේ. මුලින්ම මොනවද මේ පඨවි ධාතු කියලා අහනවා, අහලා දේශනා කරනවා. පඨවි ධාතු මේ ආධ්‍යාත්මිකව තියෙනවා, එකෙන් තමා කෙරෙහි පඨවි ධාතු තියෙනවා, ඒ වගේම බාහිරව තියෙනවා. මොනවද මේ තමා කෙරෙහි තියෙන පඨවි ධාතු කියලා පෙන්නනවා? අර පිළිකුල් කොටාස ගැන සඳහන් කරපු ඒ පඨවි කොටස් විශ්චාරගෙන පෙන්නනවා. කෙස්ටික, ලොම්, නිය, දත්, සම් আদি වශයෙන් මෙන්න මේ කොටාස ටික පඨවි ධාතු. තද ගතිය, තද බුරුල් ගතියෙන් යුක්ත වෙන්නේ පඨවි ධාතු. මෙන්න මේක ආධ්‍යාත්මිකයේ ආධ්‍යාත්මිකව පවතින, තමා කෙරෙහි පවතින පඨවි ධාතු වශයෙන් පෙන්නනවා. ඊළඟට පෙන්නනවා පඨවි ධාතු කියන එක බාහිරක් තියෙනවා. බාහිරක් තියෙන තද ගති, බුරුල් ගති. අන්න එතන වැදගත්ම කාරණාව සර්වචනා ඊළඟට දේශනා කරනවා, යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු, යාච බාහිරා පඨවි ධාතු, පඨවි ධාතු රේවේසා. තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුවා ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුයා චිත්තං විරාජේති. ඔන්න හිත විරාග ස්වභාවයට පත්කරනද එක පැත්තක් වෙනවා. පඨවි ධාතුව හරියට පිරිසිඳ දකලා. පඨවි ධාතුව කියන එක ආධ්‍යාත්මියෙත් තියෙනවා, බාහිරෙත් තියෙනවා. ආධ්‍යාත්මිකේ මෙන්න මේවා තමයි පඨවි ධාතුව කියලා කියන්නේ, තද ගතියෙන් යුක්ත. බාහිරෙත් තියෙනවා. ඊළඟට වැදගත්ම කැලල, යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු. මේ ආධ්‍යාත්මියේ තියෙන පඨවි ධාතුත්, යාච බාහිරා පඨවි ධාතු, පඨවි ධාතු රේවේසා. බාහිර තියෙන පඨවි ධාතුත් හුදු පඨවි ධාතුවයි. මේකම සමාන දෙයක්. දැන් අපිට එහෙම නෙමෙයි හිතෙන්නේ, මේ ඇඟේ තියෙන පඨවි ධාතු මගේ, මම මගේ ආත්මය වශයෙන් මේ ටික අපිට තේරෙන්නේ. මේකයි වැදගත්ම කැලල, මේ විරාගයට හිත යොමු කරන, නිබ්බිදාවට හිත යොමු කරන. බාහිර තියෙන තදබුරුල් ගතියත් ආධ්‍යාත්මිකව තියෙන තදබුරුල් ගතියත් එකම තද ස්වභාවයක්. තේරුණාද කියන කාරණාව? අන්න එහෙම කෙනෙක් දැක්කොත් එකම ස්වභාවය කියලා. නේතං මම, මගේ කියලා දකින්නේ නැහැ. නේසු හමස්මි, ඒ මම වෙමි කියලා දකින්නෙත් නැහැ. නමේසු අත්තාති, ඒ මගේ ආත්මය වශයෙන් දකින්නෙත් නැහැ. අන්න එහෙම දැක්කොත් මේ පඨවි ධාතුව මේ බාහිර ආධ්‍යාත්මික සම කරලා මගේ නොවේ, මම කියලා මම වෙමි කියලාත් නැහැ, මගේ ආත්මය වශයෙන් නොවේ කියලා. ඒව මේත යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං. මෙන්න මෙහෙම යථාභූත වශයෙන් ඇත්ත ඇති හැටියෙන් දැක්කොත්, ඒව මේත යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා දැකලා පඨවි ධාතුයා නිබ්බින්දති. අන්න එහෙම කියනවා පඨවි ධාතුවේ කලකිරෙනවා. එතකොට යාට තමන්ගේ කියලා වෙන් කරගන්න දෙයක් නැහැ, බාහිර කියලා වෙන් කරගන්න දෙයක් නැහැ. සම මට්ටම පඨවි ධාතු නම් හුදු පඨවි ධාතු. අපිට නේ සීමා හැදලා තියෙන ආධ්‍යාත්මික බාහිර කියලා වෙනම. තේරෙනවද? අන්න එහෙම දැක්කොත් හිත නිබ්බිදාවට පත් වෙනවා. පඨවි ධාතු ඔස්සේ අපි ඇලෙන්නේ යන්නේ නැහැ. හිත නිබ්බිදාවට පත් වෙනවා, කලකිරෙනවා. හිත නිබ්බිදාවට පත් වුණොත් පඨවි ධාතුවා චිත්තං විරාජේති. අන්න පඨවි ධාතුව කෙරෙහි හිත විරාග ස්වභාවයට විරංජන ස්වභාවයට පත් වෙනවා. මෙන්න විරාග ඇති වෙන එක පැත්තක් මේ පින්වි එක ධාතුවක් අරගෙන සරුවචනාවේ. හරියට මෙහෙම හිතනද දැන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාපුවාම අපිට ඉස්සරහ අපේ රූපේ පේනවනේ. පේනකොට අපිට හිතෙනව නේද මේක මගේ කියලා, මේ ඡායාවට. මේ මගේ ඡායාව. ඒ තමයි මම කියන හැඟීම ඇවිල්ලා නේද? ඒ වගේම මේ මම වෙමි. මම තමයි මේ ඉන්නේ. මම වෙමි. ඒසෝ අහං අස්මි. මම වෙමි කියන හැඟීම තියෙනවා. ඒ ඡායාව දැකපුවාම නේද? ඊළඟට ඒසෝ මේ අත්තා. මේ මගේ ආත්මයයි කියලා ඒ ඡායාවට තියෙනවා හැඟීමක්. අන්න ඔය වගේ මේ බාහිර අවකාශ ධාතුවේ මේ පඨවි වේවා, ආපෝ වේවා, තේජෝ වේවා, වායෝ වේවා, මේ මහා භූතේ අවකාශ ධාතුවේ රාශි වෙච්ච තැනට අපි පරිහරණය කරනකොට ඇහෙන් වර්ණ සටහන දකිනකොට, කනින් ශබ්දේ අහනකොට, ගන්ධ රස පහස විඳිනකොට මේ ඡායාවල් ටිකක් වගේ තමයි එන්නේ. මෙන්න මේවට අපි මගේ, මම වෙමි, ආත්මේ වෙමි කියන හැඟීම ආවොත් පඨවි ධාතුවේ කලකිරෙන්නේ නැහැ, ආපෝ ධාතුවේ කලකිරෙන්නේ නැහැ, වායෝ ධාතුවේ කලකිරෙන්නේ නැහැ. මෙන්න මේකයි වැදගත්ම කෑල්ල. ඊළඟට සර්වචනාහි දේශනා කරනවා ආපෝ ධාතු පිළිබඳවත්. එතනදිත් කියන්නේ ආධ්‍යාත්මීය තාපෝ ධාතු තියෙනවා, බාහිර තාපෝ ධාතු තියෙනවා. මොනවද ආධ්‍යාත්මීය තියෙන්නේ කියලා අහලා කියනවා. අර පිට සෙම ශරව ලේ දහඩිය සඳ මිදුළු ආදි වශයෙන් තියෙන්නේ 12ක් ආපෝ කොටස්. ඒ ටික ආධ්‍යාත්මීය පවතින. ඒ වගේම බාහිරෙත් මේ ආපෝ ධාතු පවතිනවා. අන්නේ බාහිරයේ පවතින ආපෝ ධාතුවත් ආධ්‍යාත්මීයේ පවතින ආපෝ ධාතුවත් ආපෝ ධාතු රේවේසා දෙකම එකම ආපෝ ධාතුව. හුදු ආපෝ ධාතුව කියන මට්ටමට හිත ගත්තොත් එයා ආපෝ ධාතුව මගේ වශයෙන් දකින්නේ නැහැ. මම වෙමි කියලා ගන්නෙ නැහැ. ආපෝ ධාතුව මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ. එහෙම වුණොත් එහෙම ඇත්ත ඇති හැටි දැක්කොත් එයාගේ හිත නිබ්බිදාවටපත් වෙනවා. එහෙම වුණොත් තං විරාජේති. අන්නේ එයාගේ හිත විරාග ස්වභාවයටපත් වෙනවා. ඊළඟට තේජෝ ධාතුව ගැනත් කියනවා. තේජෝ ධාතුවත් ආධ්‍යාත්මික වශයෙන් තියෙනවා, බාහිර වශයෙන් තියෙනවා. ආධ්‍යාත්මික තේජෝ ධාතුව වශයෙන් කියන්නේ තවන, දවන, දිරවන, පැසවන කියලා හතර ආකාරයකින් කියනවා. ශරීරයේ තවන ගතිය ඇති වෙන්නේ තාපේ තේජෝ ධාතු නිසා. ඒ වගේම දැවීම ඇති වෙන්නේ, දැවිලි තැවිලි කියන්නේ දැවීම ඇති වෙනවා. ඒ වගේම දිරවන කියලා කියන්නේ අපි වයසට අර යන්නේ තේජෝ ධාතුයේ ස්වභාවයක් ඉදෙන්නේ, හැම රැලි වැටෙන්නේ මේ ඔක්කොම තේජෝ ධාතුයෙන් කරන දෙයක්. ඊළඟට පැසවන කියලා කියන්නේ කන බොන ආහාර වර්ග දිරවන්නේ. මෙන්න මේ තේජෝ ධාතු හතර ආධ්‍යාත්මී තියෙනවා. බාහිරත් තේජෝ ධාතු තියෙනවා. අපි ඔය කියන්නේ ගින්න, අවුරස්මි ආදි වශයෙන් බාහිර තියෙන්නේ සාමාන්‍ය හඳුනාගත්ත දේවල් ටික. මෙන්න මේවා හුදු තේජෝ ධාතු. ආධ්‍යාත්මයේ තිබ්බත් බාහිර තිබ්බත් හුදු තේජෝ ධාතු. මෙන්න මේ මට්ටමට හිත ගන්න පුළුවන් නම් ඇතුළත කියලා වෙනසකුත් නැහැ, බාහිර කියලා වෙනසකුත් නැහැ. එතකොට යා තේජෝ ධාතුව පිළිබඳව මගේ කියලා ගන්නේ නැහැ, මම වෙමි කියලා ගන්නේ නැහැ, මගේ ආත්මය කියලා ගන්නේ නැහැ. අන්න එහෙම වුණොත් සම්මප්පඤ්ඤාවෙන් දැක්කොත් යා ඒ කාරණාව යාගේ හිත නිබ්බිදාවටපත් වෙනවා තේජෝ ධාතුව කෙරෙහි. ඒ නිසාම යාගේ හිත තේජෝ ධාතුව කෙරෙහි විරාග ස්වභාවයටපත් වෙනවා කියනවා. ඊළඟට ඔය වගේම කියනවා වායෝ ධාතුව පිළිබඳව. වායෝ ධාතුවත් කියනවා ආධ්‍යාත්මීය තියෙනවා, බාහිරත් තියෙනවා කියලා. මොනවද ආධ්‍යාත්මීය තියෙන වායෝ ධාතුව කියලා අහලා කියනවා. උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිස වාතය, කුට්ටාස වාතය, අංගමංගානුසාරි වාතය කියලා කියනවා හයක්. උද්දංගම කියලා කියන්නේ අපි ඉක්කාවට එනවා, ගෝගල උගුරට එනවා, ඒ වගේ උඩට එන වාතය. ඊළඟට අදෝගම වාතය කියලා කියන්නේ අදෝ මාර්ගයෙන් පිට වෙලා යන වාතය. ඊළඟට කුච්චිස වාතය කියලා කියන්නේ මේ ආහාර මාර්ගයෙන් පිට උදරය ආශ්‍රිතව තියෙන්නේ. ඒකට කියන කුච්චිස වාතය කියලා. ඊළඟට කොට්ටාස වාතය කියලා කියන්නේ මේ ආහාර මාර්ගය ඇතුලේ අතුණු බහන් ඇතුලේ තියෙන්නේ. ආමාශය ආදී වශයෙන් මේ කොට්ටාසේ ඇතුලේ තියෙන වාතයට කොට්ටාස වාතය කියලා කියනවා. ඊළඟට අංගමංගානුසාරි වාතය කියලා කියන්නේ මේ අපි අතපය දිග හරින්නේ, මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය අතපය දිග හරින්න හේතු වෙන. ඒ වගේම ආස්වාස ප්‍රාස්වාසය කියන්නේත් වාය ධාතු ස්වභාවය. මේව තමයි පෙන්වන්නේ ආධ්‍යාත්මයේ තියෙන වාය ධාතු වශයෙන්. ඒ වගේම බාහිරත් වාය ධාතු තියෙනවා. අපිට සුලංග වශයෙන් ඒ දන්නවනේ වාය ධාතු. දැනෙනවා. අන්න ඒ වායෝ ධාතුව ආධ්‍යාත්මයේ තිබ්බත් බාහිර තිබ්බත් වායෝ ධාතු රේවේසයි. එකම වායෝ ධාතුව කියන මට්ටමට අපේ හිත අරන් ආවොත් අන්න ඒකේන වායෝ ධාතුව කෙරෙහි නිබ්බිදාව පහළ වෙනවා. ඇත්ත ඇති හැටි දැක්ක නිසා. ඒ නිසා මේ හිත විරාග ස්වභාවයටපත් වෙනවා. නොයැලෙන ස්වභාවයටපත් වෙනවා. ඊළඟට පෙනෙන ආකාශ ධාතුව පිළිබඳව. ආකාශ ධාතුවේදී සර්වචනාසි දේශනා කරන්නේ බොහෝම සරල ආධ්‍යාත්මිකවත් තියෙනවා, බාහිරවත් තියෙනවා. මොනවද මේ ආධ්‍යාත්මයේ තියෙන ආකාශ ධාතුව කියලා පෙන්නනවා. කන් සිදුරු, නාස් සිදුර, මුඛ සිදුර ආදි වශයෙන් මේ සිදුරු ටික තමයි අවකාශය. ආධ්‍යාත්මයේ තියෙන. ඒ වගේම බාහිරත් අවකාශයක් තියෙනවා. මේ අවකාශය කියන එක හුදු අවකාශයක්. ආධ්‍යාත්මයේ තිබ්බත් බාහිර තිබ්බත් අන්න එහෙම යථාභූත වශයෙන් සම්මප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් දැක්කොත් මේ අවකාශ ධාතුව කෙරෙහි මගේ කියලා ගන්නේ නැහැ. අවකාශ ධාතුව මම වෙමි කියලා ගන්නේ නැහැ. මගේ ආත්මය කියලා ගන්නේ නැහැ. අන්න එහෙම නිසියාකාරව දැක්කොත් යාට නිබ්බිදාව පහළ වෙනවා. එහෙම දැක්කොත් යාගේ හිත විරාග ස්වභාවයටපත් වෙනවා. ඊළඟට කියනවා මෙන්න මේ ධාතු 6 ධාතු 5 පඨවි ආපෝ තේජෝ වායෝ ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගත්තාම ඇතුළත් පිටයි සමානයි. එතකොට අපිට හිතා ගන්න පුළුවන්ද අපිට වෙන් වෙච්ච මම මගේ කියලා කොටසකුත් නැහැ. බාහිර කියලා කොටසකුත් නැහැ. හුදු ධාතු ස්වභාවයක් විතරයි තියෙන්නේ. හරියට නිකන් මෙහෙම හිතුවොත් අපි ඉපදෙනකොට මව් කුස තුල ඉන්නකොට අම්මා කන බොන ආහාර වලින් අපි හැදුනේ අපේ ශරීරයේ. ඊට පස්සේ ප්‍රසූති වුණාට පස්සේ ඒ කන බොන ආහාරෙන් තමයි මේ ශරීරය හැදුනේ. එතකොට කන බොන ආහාර කියන්නේ මොනවද? බත් පාන් කඩලා ආදී වශයෙන් මේවනේ. එතකොට මේ බත් කියන එක කොහොමද හැදුනේ? කුඹුරේ හැදෙනකොට ඒ ඛනිජ ලවණ ටික කොහෙන්ද ගත්තේ? පසෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ටික ඔක්කොම ඒ ටික ඕන මේ හාල් වී වශයෙන් ආව එක හාල් බත් වශයෙන් දාගන්නකොට ඒත් ආවේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික. ඒ ශරීරයේ හැදුනෙත් ඒ ටිකමයි එතකොට නේද? එතකොට බාහිර තියෙන ටික ඇතුලේ තියෙන ටික ඔක්කොම එකයිනේ. එතකොට යාට ඉතුරු වෙන්නේ මේ හුදු විඥානය විතරයි. ප්‍රභාස්වර වෙච්ච හිත විතරයි. හිත මේ ධාතුන් කෙරෙහි නිබ්බිදාවට පහළ වුණොත් ප්‍රභාස්වර වෙච්ච හිත විතරයි ඉතුරු වෙන්නේ. ඒ හිතේ තියෙන්නේ සුඛ සහගත ස්පර්ශයෙන් සුඛ වේදනාව උපදිනවා, දුක්ඛ සහගත ස්පර්ශයෙන් දුක්ඛ වේදනාව උපදිනවා, අදුක්කම සුඛ සහගත ස්පර්ශයෙන් අදුක්කම සුඛ වේදනාව ඉතිරි වෙනවා. අන්න එතකොට යාගේ හිත ධාතුන් කෙරෙහි නිබ්බිදාවට පහළ වුණා. නිබ්බිදාව පහළ වුණාට පස්සේ විරාග ස්වභාවයට පත් වුණාට පස්සේ හිත උපේක්ෂාවේ රඳා පවතින. ස්පර්ශය නිසා හට ගන්න බව, ස්පර්ශ නැති වෙනව නිරුද්ධ වෙන බව දකිනවා. දැන් මනස විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. හිත විතරයි. එතකොට ඒ Nirodha, ඒ ස්පර්ශ Nirodha දකිනකොට මියාගේ උපේක්ෂාව එන්න එන්න වර්ධනය වෙනවා. ඒ උපේක්ෂාව තවත් වර්ධනය වෙන්න පුළුවන් මේ දැනීම අරූපේ පැත්තට යොමු වුණොත්. මේ උපේක්ෂාව වර්ධනය කර ගන්නකොට විඥානයේ නොපිහිටියා කියන මට්ටමට එනවා. විඥානයේ රූපේවත් වේදනාවේවත් සංඥාවේවත් සංඛාරයේවත් පිහිටන්නේ නැතිව උපාදානයන්ගෙන් මිදෙනවා. ඒකේ ඒ මට්ටමෙන් මිදුණාම කෙලෙසුන්ගෙන් ආශ්‍රයයන්ගෙන් සම්පූර්ණයෙන් මිදුණා කියලා කියන්නේ අරිහත් භාවයේ තුලදී. ඒ මට්ටමින් ඒ උපේක්ෂාව තුලදී ඒ කිනා කෙලස් මට්ටම් ගෙවිලා යනවා. මෙන්න මේ තුල තමයි දැන් අපි විරාග සංඥාවේදී කතා කරේ විරාගයට බර වෙච්ච හැටි. මේ ධාතුන් පිළිබඳව හිතේ විරාගය ඇති වුණොත් ඒ විරාගය ඇති වෙන්න නම් නිබ්බිදාව තමයි ආසන්න කාරණාව. නිබ්බිදාවට ආසන්න කාරණාව වෙන්නේ ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැක්කොත් නිබ්බිදාව පහළ වෙනවා. නිබ්බිදාව පහළ වුණොත් විරාගය පහළ වෙනවා. විරාගය පහළ වුණොත් විමුක්ත වෙනවා. ශුන්්‍යත අප්පනීත අනිමිත්ත විමුක්ඛේ. ඒ විමුක්තිය නිවීම පිණිස තමයි යොමු වෙලා තියෙන්නේ. ක්ෂේ ඥානෙ පිණිස, ආශ්‍රවක්ෂේ ඥානෙ පිණිස. ඉතින් මේ වගේ ධර්මානුකූල ශාසනයක අන්නර වගේ විරාග සංඥාතුලින් සර්වචනහන්සේ පෙන්වුවේ මෙන්න මේ සබ්බ සංකාර සමතේ සිලූපදීන් අතහැර දැමීමේ, ඒ වගේම තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීමේ, මේ විරාග தත්ත්වය එහෙම නැත්නම් නිවීම தත්ත්වය ශාන්තයි ප්‍රණීතයි වශයෙන් නුවණින් විමසා බලන්න සිතා බලන්න කියන කාරණාව. ඉතින් අද ගැඹුරු කොටසක් කතා කරේ ශක්ති ප්‍රමාණෙන් පුළු පුළුවන් විදියට තේරුම් ගන්න ඇති. ඉතින් මේ වගේ ධම් කොටස් අහනකොට අහලා නැති දේවල් අලුත් කාරණා ඇහෙනවා. ඒ වගේම අහපු දේවල් තියෙනවා සමහර වෙලාවට තව තවත් පිරිසුදු වෙනවා. සමහර තැන්වල ශක සංකා තිබ්බනම් ඒවා ටිකක් දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒත් එක්ක මේ ධර්මය අහනකොට හොඳට අහගෙන හිටියනම් හිත පිරිසුදු වෙනවා, සතුට ස්වභාවයටපත් වෙනවා, චිත්ත මනස පසීදති. ඒ වගේම හොඳට අහගෙන ඉන්නකොට තමන්ගේ සම්මා දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් ඍජු වෙනවා. සම්මා දර්ශනය ක්‍රමක්‍රමයෙන් ඍජු වෙනවා. අන්න ඒක තමයි මේ සුත්තමේ වශයෙන් අපි බණ අහනකොට මේ ලැබෙන ආනිසංස. එනිසා අද ධර්ම දේශනාවත් අහලා මේ පින්වතුන් අඩුගානේ ශ්‍රද්ධාව පිහිටවා ගැනීම පිණිස හෝ මේ ධර්ම දේශනාව උපකාර වෙලා මේ පින්වතුන්ගේ ඒ කරගෙන යන භාවනා කටයුත්ත සාර්ථක කරගන්න, සති සමාධි ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගන්න, ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී කියන ඉන්ද්‍රිය ධර්ම වැඩි වීම පිණිස මේ අනුශාසනාවත් හේතු උපකාර වෙලා අවසානයේදී සියලු දෙනාට මේ උත්තරීතුරු ශාන්ත ප්‍රණීත තත්වයෙන් සැනසෙන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.